ಕ್ಷಣದೀಪ ಜನ್ಮಭೂಮಿ
ಜನ್ಮಭೂಮಿ
ಅಂಕದೀಪ ವಿಜಯ ಭೂಮಿ ಮೇ ಅಪೇ ಉದಾರವು ಮಾತೃಭೂಮಿಯೈ ಮಾತೃಭೂಮಿಯೈ.
නවසීලන්තේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම සුපුරුදු පරිදි රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ඔබත් අපත් ගුවනින් හමුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වන්නේ. සුන්දර සැන්දෑවක උණුසුම් ආලින්දයක සිට ඔබ හමුවන මම රසිකා හරිස්චන්ද්‍ර.
ඔබ සමග අද පිළිසඳරට එක්වන මම ප්‍රශාන් ගාල්ලගේ
ආයුබෝවන්.
මානිකසේ පොලෝගැවේ නිධානගේ
ඉතින් දයාවර ශ්‍රී ලාංකිකයනි වෙළඳ වගේම අදත් හරියටම 8:15ට ප්ලැනට් FM ඔස්සේ ජන්ම භූමි ගුවන් විදුලි වැඩසටහනින් තමයි අපි අද ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් තව තොරතුරු රැසක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා ඔබට අපත් සමග රැඳී සිටින්න ජන්ම භූමි ගුවන් විදුලි වැඩසටහන සමග. ඉතින් ඔබ හැමෝම දන්න කියන්නේ සීතල පොඩ පොඩ අඩුවෙලා ගිහිල්ලා හොඳ ලස්සනට ඉර පායලා හොඳට උණුසුම ගෙනදෙන මාසයක්. ඉතින් රසික ඇත්තටම අපි ගිය අවුරුද්දෙත් මේ ගැන කතා කරා. ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙත් මේ ජන්මභූමි වැඩසටහනින් මේ විදිහටම අපි කතා කරා. මාසයේ විශේෂයෙන්ම අපි කොහොමද අපේ ගෙවත්තේ ගෙවතු වගාවක් පටන් ගන්නෙ කියලා.
ඇත්තටම වගාවක් පටන් ගන්න කලින් අපි ගෙවත්තේ සුදුසු තැනක් සොයා ගන්න ඕනේ. නවසීලන්තයේ සිටින බොහෝ දෙනෙක්ට වෙජි පැච් එකක් තියෙනවා. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයේ එළවලු පාත්තියක්. සමහරුන්ට ගෙවත්තක් නොමැති වුවත් ඔවුන් ඒ සඳහා නොයෙකුත් විකල්ප භාවිතා කරනවා. සමහරු මල් පෝච්චි භාවිතා කරනවා. ඉතින් අපි පළමුව පොළව සකස් කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ තිබෙන සාරවත් පස හා සසඳන විට මේ අභියෝගයක් විය හැකි වුවද ඔබට අවශ්‍ය පස් සහ පොහොර මලු මිලදී ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඔව්, දැන් මෙහෙම බිම සකස් කරගත්තට පස්සේ මම මිරිස් පැල, ගෝවා, බීට්රූට්, ලීක්ස්, සිල්වර් බිට් වැනි එළවලු වර්ග වගා කරා.
ඔබගේ වගාවෙන් ඔබට අවශ්‍ය සියලුම දේ අවුරුද්ද පුරාවටම වස විස වලින් තොරව ගෙවත්තෙන්ම නෙලා ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙයින් ලැබෙන ආත්ම තෘප්තිය අපිට කියලා නිම කරන්න බෑ. ඔබගේ වගාවේ පල නෙලන විට ඔබට ඇතිවන මානසික සහනය ඔබගේ සියලු රෝග දුර කරා. ඔබගේ දවස ඔබ හිතනටත් වඩා හොඳ දවසක් වෙනවා නොඅනුමානයි.
ඉතින් උදේ පාන්දර නැගිටින ඔයාලා ශ්‍රී ලංකාවෙන් ගේන ගුණවත් රසවත් ඒ තේ කෝපයත් අරගෙන ඔබගේ ගෙවත්තට ගිහිල්ලා ලස්සනට හැදෙන වගාව දිහා බල්ලා ඒ විඳින රසය වෙන කොහෙන්වත් ගන්න නම් හැකි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔබගේ දවස අවසානයේ විඩාව නිවා ගන්න ඔබට ගෙවත්තට ගිහින් හරිම සුන්දර මානසිකත්වයක් ඇති කරගන්නත් පුළුවන්. ඉතින් ආර්ථික වාසි වගේම ගුණයෙන් රසයෙන් පිරි ආහාර ලබා ගන්න ඔබගේ ගෙවත්ත ඔබට උපරිම ඉටුවහලක් වෙයි. ඒ සඳහා ඔබ අලස නොවී උදේම නැගිටලා හොඳ මනසකින් ප්‍රබෝධයකින් ඔබගේ ගෙවත්තේ වැඩ හෙටම පටන් ගන්න.
සොඳුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඔබට දුක් වෙලා ඔබත් සමග කවුද අඬන්නේ සුසුම් හෙලන කලට දුක් වෙලා ඔබත් සමග කවුද අඬන්නේ වාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ බලනු මැනවි කුරුළු කැදැල්ලේ සතුට සැපත රස ඉදිරෙන්නේ බලනු මැනවි කුරුළු කැදැල්ලේ සතුට සැපත රස ඉදිරෙන්නේ වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ හිතන වාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ දුක සැප දෙක පෙරලි පෙරලියයි යන කාලය නැත නවතින්නේ දෙක පෙරලි පෙරලි ආයි යන කාලය නැත නවතින්නේ ඊයේ වගේද අද ටිකක් සුබයි අදට වඩා හෙට හොඳ වෙන්නේ ඊයේ වගේද අද ටිකක් සුබයි අදට වඩා හෙට හොඳ වෙන්නේ අවදි වන්න දීප්තිමත් දිනක උදා වෙලා තියෙන්නේ වාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ
නැවතිල්ලක් නැතුව ගෙවි යන අමාරුවෙන් ලබාගත් අපේ ජීවිත කාලය ඔබට සැනසෙලි සිටින ඔබගේ ගෙවද්ද හරියට සකස් කරන්නේ කොහොමද කියලා ප්‍රවීණයෙකුගෙන් විමසන්නටයි මේ සූදානම්.
ඒ අප සැම කවුරුත් හඳුනන සරච්චන්ද්‍ර ත්‍රිමාවිතාන මහතා. ඔහු පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් ඉතා දීර්ඝ කාලයක් තමාගේ සේවය බෙදා දුන් ප්‍රවීණයෙක්. එවැගේම නවසීලන්තයේ රෝයල් බිස්නස් ස්කූල් ආයතනයේ හෝටිකල්චර්ංශයේ කතිකාචාර්යවරයෙකු වශයෙන්ත් සේවය කර තිබෙනවා.
අපි ඔබ ආයිබෝන් කියා මේ වැඩසටහන පිළිගන්නවා. ආයිබෝන්.
ආයිබෝන්.
ඔව් බොහොම ස්තුතියි ත්‍රිමාවිතාන මහත්මයා. මම අහන්න කැමතියි මේ ගෙවතු වගාවකින් පෞද්ගලිකව ඔබටත් රටටත් සමස්තයක් වශයෙන් ලෝකයටත් ප්‍රයෝජනයක් වෙනවද? එහෙමනම් ඔබට පුළුවන් ද අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඒ ගැන?
ඔව්, ඇත්තම අපි ඕනම දෙයක් පටන් ගන්නවා නම් ඒකේ ප්‍රයෝජනයක් මොනවා හරි හැමෝටම තියෙන්න ඕන. ඒ කරනාට විතරක් නෙමෙයි අහල පහලින් ළයට එහෙම නැත්නම් රටට නැත්නම් ලෝකයටත් ඒ හැමෝටම වගේ ප්‍රයෝජන තියෙන්න ඕනේ. ඉතින් අපි ඒවතු වගාව ගත්තත් ඒකේ නොයෙක් ප්‍රයෝජන තියෙනවා. ඒකේ පළමුව ගත්තොත් ඒකේ මුල්ම ප්‍රයෝජනේ තමයි ඒකෙන් වගා කරන අයට හම් වෙනවා අලුත් පළතුරු සහ අලුත් එළවලු. අපි මේ ඒවා දැන් කඩෙන් අපි ගන්නකොට ඒවා නැවුම් පළතුරු එළවලු නෙමෙයි. ඒවා හුඟක් දවස් ඉන්සෙක්ටිසයිඩ් එහෙම නැත්නම් ඒවා කල් තබා ගන්න නොයෙක් කිමිකල්ස් ගන්න පුළුවන්. ඒ හින්දා වස විසින් තොරව අලුත් පළතුරු සහ අලුත් එළවලු Tamanට පරිභෝජනයට කිරීමට ලැබීම තමයි මුල්ම මුල්ම ඒ වගේම ඉතාම වැදගත්ම ප්‍රයෝජන වෙන්නේ මේ ගෙවතු වගාවෙන්.
දැන් ගෙවතු වගාවේ කරන පැලෑටි එළවලු පළතුරු සියලු දේම අපිට කෘෂි නාශක පාවිච්චි නොකර ඒ දේ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද?
ඔව්, ඕගනික් ෆාමින්. ඒ කියන්නේ අපි කාබනික වගාව. ඒ කියන්නේ අපි ගෙදි වගා කරනකොට අපි එක ස්ප්‍රේ එකක්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි රසායනික ද්‍රව්‍ය මොකක්වත් ස්ප්‍රේ කරන්නේ නැහැ. රසායනික පෝර පාවිච්චියකුත් නැහැ. අපි විශේෂයෙන් පළතුරු ගත්තොත් අපි කවදාකවත් පෝර දාන්නේ නැහැ නිකස් වලට. ඒක හොඳට හැදෙනවා. දැන් මේ ගත්තොත් ඉතින් අපි ලංකාවේ පස වගේ නෙමෙයි, මෙහි පස වෝල්කනික් සොයිල් එකක්නේ. හැබැයි ඒක හැමතැනමත් නැහැ. නමුත් මේ පැත්ත ගත්තොත් ඉතින් අපි ඉන්න පැත්ත ගත්තොත් මේ පස හරිම සරු කළු පාට හොඳ ගුවක් කාමනික ද්‍රව්‍ය වලින් පෝෂිත හොඳ ගැඹුරු පසක් මේ හරිය තියෙනවා. ඒ හින්දා අපිට මේකට කිසිම පොහොරක් අපි කවදාවත් දාන්නේ නැහැ. සමහරව ආවා මහණ කොහොමද මෙච්චර මේ ලස්සනට දෙන්නේ මොනවද මේවට දාන්නේ කියලා. මම කියන්නේ මම නම් කවදාවත් මේ පළතුරු වලට විශේෂයෙන් පෝර දාන්නේ නැහැ. නමුත් අපි එළවලු හදනකොට සමහරවට ස්ටාර්ටර් ඇෂන්යක් විදිහට අර හිතවල සමාන දෙකකින් විතර පොඩ්ඩක් දාන්න ඕන අර ග්‍රැනියුලර් ෆර්ටිලයිසර් ස්ලෝ රිලීස් එක. ඒක දැම්මම අර ගහ ඉක්මන් කරනවා. ඊට පස්සේ රූට් සිස්ටම් එක හැදුණෙන් පස්සේ ගහ හොඳට හැදීගෙන යනවා. පස්සේ ඕනතරම් මේකට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය තියෙනවා. ඒ හින්දා කිසි දෙයක් ඕනේ නැහැ. මෙහෙට එච්චර පරිබෝධ හානියකුත් ඒ ගස් වල නැහැ කිසිම.
ඒක ඇත්තටම බොහොම හොඳ ආරංචියක්. මොකද අපි හැමතිස්සෙම දැකලා තියෙනවා කඩවල වලට ගියාම පස් විකුණන්න තියෙනවා මළු වල දාලා. ඒක අවශ්‍ය නැහැ කියන එක තමයි ඔබතුමා සඳහන් කරන්නේ.
ඔව්. හැබැයි ඉලෙවල් වලට අර මේ හිටව ගමන් අර තියෙනවානේ ට්‍රාන්ස්ප්ලැන්ටින් ෂොක් කියලා එකක්. ඒ හිටව ගම පොඩක් ඵලයේ වර්ධනයේ නිෂේධනය නිකන් රිටාඩ් වෙනවා. ඒක අපිට පුළුවන් සමාන දෙකකින් විතර අපි දැම්මුකින් අර බ්‍රෑන්ඩ් තියෙනවා මෙහෙ මේ බඩින්ස් එකෙන් එහෙම නැත්නම් වියාවසල් තියෙනවා ස්ලෝ රිලීස් ෆර්ටිලයිසර්. ඒ කියන්නේ හෙමින් තමයි ඒවා මේ පසට නියුට්‍රියන්ට් සප්ලයි කරන්නේ. එතකොට ඒක පොඩ්ඩක් දැම්මෙන් පස්සේ මේ හොඳට ගහ මුල් පද්ධතිය හැදිලා වේගෙන් වැඩෙනවා. මොකද මේ ගස්වල තියෙන්නේ මේ වර්ධන චක්‍රය ගත්තොත් අපි කාලය සහ වර්ධනය ග්‍රාෆ් එකට ගත්තොත් ඒක සිග්මොයිඩ් නිකන් S අකුරේ හැදී තමයි curve එක. අර මුල් කාලේ වේගවත් වර්ධනයක්. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යන්නේ. ඒ නිසා අන්නේ මේ වේගවත් කාලේ අර සමාන දෙකෙන් ටක් ගාලා මේ ටැට්‍රේෂන් එක දුන්න ගමන් මේක වේගයෙන් වර්ධනය වෙනවා. එතකොට අපිට හොඳ ඵලදායක හොඳ සාක වර්ධනය බලාපොරොත්තු ලැබෙන අනිවාර්යයි.
ඉතින් ඇත්තටම මේ වගාවක් කිරීමෙන් වාසි ගොඩක් අපිට ලබන්නත් පුළුවන්. එහෙම නේද?
ඔව් ඔව්. දැන් ඒකට අමතරව දැන් අපිට අලුත් පළතුරු එළවලු ලැබෙනා වගේම වාස විසින්තර පළතුරු එළවලු ලැබෙනා වගේම ඊළඟට අපි මේ අපේ තර හිරුවෙලියට පාත්‍ර වෙනවානේ. හිරුවෙලිය තමයි අපි වැඩ ගන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ හුඟක් වැඩ කරන ඇයට විටමින් D ඒ පැය දෙක තුනක් ඇතුළත තමන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා. ඒකත් එක වාසියක්. අනිත් එක තමයි එක්සයිස්. අපි නිතන් හුඟක් මිනිස්සු ගෙවල් ඇතුළත වෙලා හිර වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට වැඩ කරනකොට ව්‍යායාමයක් ලැබෙනවා. ඒකෙන් වැඩි තියෙන කාබෝහයිඩ්‍රේට් දහණය කරලා තමන්ගේ ශරීරයේ තියෙන මේ ව්‍යායාම කරලා ශරීරය නිරෝගී පාත්වා ගැනීමටත් ඒක උදව් වෙනවා. ඒකත් එක ප්‍රයෝජනයක් අපිට. ඒ නිසාම ශරීර ශක්තිය වැඩි වෙනවා. ශරීර සෞඛ්‍ය හොඳ වෙනවා වගේම වැඩ කරොත් තමයි මේ මාංශපේශී වර්ධනය සිදු වෙන්නේ. ඊට අමතරව තව ගත්තොත් අපේ මතක ශක්තිය, ගිලීල යන මතක ශක්තිය වර්ධනය කිරීමට මේ ජීවතුගාව උදව් වෙනවා කියලා මේ පරීක්ෂණ වලින් හොයාගෙන දිනවා. අපි ගත්තොත් ඩිමෙන්ෂියා රෝගීන් ගත්තොත් ඒගොල්ලෝගේ මෙමරි ලොස් එකක් එනවානේ. හුඟක් වෙලාවට මතක නැහැ. මේ දැන් කරපු දේ දැන් මතක නැහැ. නමුත් ඒගොල්ලෝ ගස් අතරේ වැඩ කරනකොට, ගෙවතු වගා කරනකොට ඒ ගෙවතු වගා කරලා ආවෙන් පස්සේ ඒගොල්ලෝගේ මෙමරි එක හොඳයි කියලා පරීක්ෂණ වලින් හොයාගෙන දුන්නා. ඒ නිසා දැන් අපි විශේෂයෙන් මේ ඕක්ලන් නගරයේම තියෙනවා තැනින් තැන ගෙවතු පිහිටවල තියෙනවා කල්මානා ගාඩන්ස් කියලා. නගරේ පුරාම තියෙනවා ඒ ඔය ඩිමෙන්ෂියා රෝගීන් ඉන්න තැන්වල ස්පීතාල වලින් එහෙම නැත්නම් වයසක අය බලා ගන්න තැන්වලින් ඒ මිනිස්සු ඒව ගෙනල්ලා තැන්වලට දානවා. ඒගොල්ලන්ට දවස් පුරාම වැඩ කරන්න. ඒකට ඒගොල්ලන්ට ඒ තැන්වල වැඩ කරන්න පහසුකම් සපයලා තියෙනවා. ඒ අනුව විශේෂඥ සොයාගෙන තියෙනවා ඩිමෙන්ෂියා රෝගීන්ට මේ මතක ශක්තිය නැවත ලබා ගැනීමට මේ ගෙවතු වගාව උදව් වෙනවා. මේ ගෙවතු වගාවෙන් මූඩ් බූස්ට් එකක් වෙනවා කියලා මේ ඇමරිකාවේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒකේ ඇන්සයිටි ඩ්‍රොප් එක අඩු කරනවා කියලා. ඒකට මූඩ් එක හොඳ කරනවා. අපි තුමු අපි තරහ ගිය වෙලාවකට, එහෙම නැත්නම් අපි සිතිවිලි ඩ්‍රොප් වෙච්ච වෙලාවකට, ඒ කියන්නේ ඒ නරක මූඩ් එක තියෙන වෙලාවට අපි ගිහිල්ලා ගාඩනින් කරොත්, අපි ගස් අතරේ ගිහිල්ලා ඒවට සාර්ථක කරොත්, එහෙම නැත්නම් වල මර්ධනය හරි ප්‍රූනින් හරි මොන හරි කරොත්, ඒව කිරීමෙන් හොඳ මේ මූඩ් එකක් එනවා කියලා හොයාගෙන තියෙනවා.
කියන්නේ මානසිකව වැටිලා වගේ ඉන්න වෙලාවක
ඉන්න වෙලාවට ගෙවතු වගාව කිරීමෙන් ඒක මානසික තෘප්තියක් ලොකු ගෙවතු වගාවෙන් එනවා කියලා හොයාගෙන තියෙනවා.
මානසික
ආතතියක
එහෙම අයට මේක ඉතාමත්ම සුදුසු දෙයක් තමයි කියලා ඔබතුමා සඳහන් කරන්නේ.
ඔව්. ගෙවතු වගාව අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ට විශාල මේ උදව්වක් කරනවා ඒ තත්ත්වයෙන් මිදෙන්න.
ඔද මෙහෙම කට්ටිය ගොඩාක් මේ නවසලන්ත ඉන්න අතතුර ඔබතුමාට පුළුවන් ද අපිට කියන්න මේ ගෙවතු වගාවක් ආරම්භ කරනකොට අපිට අවශ්‍ය කරන උපකරණ මොනවද, මෙවලුම් මොනවද, බීජ පැල ඇටි මොනවද, අපිට ඒ ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද?
ඒකට යන්නේ ඉස්සෙල්ල මම හිතන්නේ අපිට තව දෙක තුනක් තියෙනවා ඊට වඩා මේ වැදගත් කරුණු මේ ප්‍රයෝජනවත්. ඇඩික් වෙලා ඉන්නවනේ දැන් ඔය කම්පියුටර් ගේම්ස් වලට, එතනින් ගියාම ටෙලිෆෝන් මේ සෙල්ෆෝන් එකට, ඒ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් තියෙන අය ඔක්කොලාවට ඒවට ඇඩික්ට් කරලා මුළු දවසම ඔකේ කොට කොට ඉන්නව නේද? ඒගොල්ලොන්ට ඒ ඇඩික්ෂන් වලින් ඉවත් වෙන්න මේ ගෙවතුග සෑහෙන උපකාර වෙනවා. ඒවා ඒ වෙනුවට ඒගොල්ලෝ ගෙවත් කිහිල්ල වැඩ කරනවා නම් ගස් හිටවනවා නම් ගස් වලට සාර්ථු කරනවා නම් එතකොට සමාජාවට ඒකට හේතු වෙන්න පුළුවන් ගස් අතර ඉන්නකොට ගස් ඒව අතර තියෙන ඔක්සිජන් සාන්ද්‍රිය උගක් වැඩි. දැන් මට උනත් ඒක තියෙදලා තියෙනවා මම ඔය දවල් කාලේ ඒ හොඳ ෆීලින්ග් එකක් ඒක හරි ඔක්සිජන් සාන්ද්‍රිය හරි වැඩි ඒ ගස් යට. සමහර ඒවා තියෙනවනේ දැන් සමහර මේ සමහර ගස් වල කියන්නේ ඔක්සිජන් බෝම් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඒක කුමාරිකා වගේ. ඒ වගේ ගස් වලින් ඔක්සිජන් බෝම් කියලා කියන්නේ ඒ ගහක් තියාගන්නව නම් මේ ඔය තියාගන්න ස්ථානයේ රැට එවෙන් ඔක්සිජන් පිටේනවා. අන්න ඒ වගේ ගස් තියෙන උඟක් වගේ. එතකොට ඒක හොඳ මේ තව වාසියක් තමයි මේ ටීවී වලට, Facebook වලට, ෆෝන් වලට, කම්පියුටර් ගේම්ස් වලට ඇඩික්ට්ලි නැයි ගලවා ගන්න නැත්නම් ඒගොල්ලෝ එන්කින් බෙන් කරන්න හොඳ ප්‍රයෝජනවත් එකක් තමයි ගිවතුවා. තව එකක් තමයි මේ ෆැමිලි ඇන් කොමියුනිටි කනෙක්ටඩ්නස් එක. දැන් අපි ගිවතුවා කරනකොට අපි වැඩිපුර තමන්ගේ වගාවෙන් ලැබෙන අපි හිතමු දැන් අපි ගෙදර තියෙනවා ප්ලම්ස්. ප්ලම්ස් කාලට පිරිල ගහයට වැටෙනවා. අපි ඒවා අරගෙන ඉවරලා එකතු කරලා ඉවරලා මේ යාළුවන්ට දෙනවා, නෑදෑයන්ට දෙනවා. ඒකෙන් ඊළඟට ඒ ගැන අපි කතා බහ කරනවා. පැලයක් හදාගන්නේ නැත්නම් පැල ගන්නෙ කොහෙන්ද, මේ කොහොමද ප්‍රූන් කරන්න, ඔය වගේ දේවල් අපි අපේ මේ අසල්වැසියොත් එක්ක එහෙම නැත්නම් යාළුවොත් එක්ක කතා කරනවා. අපි ඇට වර්ග දෙනවා ඒගොල්ලොන්ට මේවා ගිහිල්ලා පැල කරගන්න. දැන් විශේෂයෙන් අපි හිතමු පාසලෙම එහෙම නැත්නම් මිංචි හැදෙනකොට හැදෙනවනේ ගුටාරියක්. ඒ කියන්නේ මුල් පැත්තක්ම වාරු වෙන හැදලාම මූත් කරගන්න මේ තමන්ට කන්න බෑ එච්චර පානේ ඉන්න ඕක වෙලාවට අනිවාර්යයෙන්ම ඒවා අනිතයට බෙදලා දෙනවා. ඒ පවුල් අතර සම්බන්ධතා ගොඩනගා ගන්නත් ඒක උදව් වෙනවා. ගෙදර ගහේ හැදෙන ගෙඩියක රස තියෙන රස අපිට බෑ අරවත් එක සංසන්දනය. ඒ වගේ විශාල වෙනසක් තියෙනවා. පුදුම රසක් ඒවා තියෙනවා. වගා කරනකොට නිකන් හිස් ඉදමකට වඩා ගස් ගොඩාක් තියෙනකොට ඒක හරිම මේ නෙතට ප්‍රියජනක දසුනක්. ඒකෙන් ඒ ගස් දෙක ගෙදර වටේට තියෙනකොට පඩතුරු ගස් වලින් වට වෙලා තියෙනකොට ඔක්සිජන් සාන්ද්‍රණය ගේ ඇතුලේ වැඩි වෙනවා. ඒකෙන් ඔය කාබන් බැලන්ස් එක නැත්නම් කාබන් චක්‍රය සහ ඔක්සිජන් චක්‍රය අරගෙන යන්න මේක අපිට ගෙවතුවා ගාව සෑහෙන උදව් උපකාර කරනවා. මේ සමස්තයක් වශයෙන් ගත්තොත් ඒක මුළු රටකට එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් ඒකේ වැදගත්කම තමයි මෙන්න මේ වායුගෝලීය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන එකයි, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන එකයි.
ප්‍රීති හෝයා
ඕ ගවිසිත ප්‍රීති හෝයා ඕ ගවිසිත ප්‍රීති
හෝයා රන්මන් ගුල් කරමින් තකිලා නැමිලා බරවිලා කලවිලා රමණී සෝභා කෙත්තු පිරිලා තාරා
ඕ කෙත්තු පිරිලා සාරා ඕ කෙත්තු පිරිලා සාරා
රන්මන් ගුල් කරමින් තකිලා නැමිලා
බරවිලා මම අහන්නේ කැමති මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන උපකරණ ආපන්න අමුද්‍රව්‍ය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද
පිරිලා
මූලික වශයෙන් අවශ්‍ය මොනවද උපකරණ මොනවද සමුද්‍රව්‍ය වලට අමතරව ප්ලාන්ටි මැටීරියල් මේ ඇට වර්ග නැත්නම් මේ පැල වර්ග එහෙම නැත්නම් අතු කැබලි කොහෙන්ද අපි ලබා ගන්න කියන්නේ අපි කරන්නේ එහෙම නැතුව අපිට කවදාකවත් වගාවක් කරන්න බැහැ නේ ඒ නිසා ඉස්සෙල්ලාම හොයන්න ඕනේ අපිට මේ සමුද්‍රව්‍ය නැත්නම් උපකරණ මොනවද ගන්න දෙනක් තියෙනවද දැන් අපි මූලික වශයෙන් අපිට ගෙවතුවගාවකදී අවශ්‍ය වෙන්නේ මුල්ලක් හෑන්ඩ් ෆෝක් ඇන් හෑන්ඩ් ෂවල් ඩිගින් ෆෝක් කියලා කියන්නේ පස් මුල්ලු කරන මුල්ලක් උදල්ලක් ෂවලක් ඒ වගේ ටිකක් ඊළඟට අපිට අවශ්‍ය පැල වර්ග අපිට වගා කරන්න පැල ඇට වර්ග එහෙම ඕන වෙනවා විශේෂයෙන් ගත්තොත් අපි ස්ප්‍රින් එකේ දැන් මේ කාලේට අපි බින් සකස් කරලා තියෙන්න ඕනේ ඒ කියන්නේ තමන් ගාව ඇට නැත්තම් ඒ ඇට පැල කරලා පැල අරගෙන නැත්තම් අපිට පැල හොයා ගන්න වෙනවා ඒ ඇට ආරම් පැල කරන එක ඊට වඩා ලාභදායකයි ඒ වුණාට ඒකට කල් යනවා
ඔව් ත්‍රිමා මං අහන්න කැමතියි දැන් තවත් මේ ගෙවතුව ගාව ගැන මේ ගෙවතුව ගාව අපි සැලසුම් කරගන්නේ කොහොමද
ඔව් ඒක හරිය වැදගත් ප්‍රශ්නයක් තුවගාවක් හොඳ ප්‍රයෝජනයක් ගන්න නම් සැලසුමක් හදා ගන්න ඕනේ පටන් ගන්න ඉසෙල් ඒකට දීර්ඝකාලීන සැලසුමක්ත් තියෙනවා කෙටි කාලීන සැලසුමක්ත් තියෙනවා කෙටි කාලීන සැලසුමක් කියන්නේ කොහොමද ඒක කියන්නේ මේ ක්‍රොපින් කැලෙන්ඩරයක් හදා ගන්න ඕනේ කවද අපි ඇට හරි පැල හරි හිටවන්නේ එතකොට ඊට ඉස්සෙල්ලා අපි බීම් සකස් කරන දිනේ සකස් කරා අපි එක කැලෙන්ඩරිය හදා ගන්නවා ඉස්සෙල්ලා බීම් සකස් කරන එක ප්‍රීජස් හදලා එහෙම නැත්නම් මේ අර ප්ලාන්ටින් බොක්සස් ඒ ප්ලාන්ටින් බොක්සස් ඔක්කොම සකස් කරලා රෙඩි කරලා තියෙනවා එතකොට කවද්ද දෙවෙනි එක කවද්ද අපි පැල හිටවන්නේ ඊට පස්සේ කවද්ද අපි මේකට වල් මර්ධනය කරන්නේ කවද්ද පැල තුනි කරන්නේ යට දැම්මන පලිමෝද මර්ධනයේට අස්සන් නෙලීමට ඔය වගේ විවිධ මේ ආෆ්ටර් කේ ඔපරේෂන්ස් වලට මේක අපි සැලැස්මක් කැලෙන්ඩරයක් හදා ගන්න ඕනේ. ඒක තමයි කෙටි කාලීන එක. මේ ඕක්ලන්ඩ් මේ ක්ලයිමේට් එක ගත්තොත් ඇත්තෙම අපි ලංකාවට වඩා මෙහි ගොක් හොඳයි වගා කිරීමට මොකද මෙහි හැම මාසෙම වගේ වහිනවා. සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර 1080ක් විතර වෙනවා වාර්ෂික වර්ෂාපතනය. ඒ හින්දා අපිට මේ වතුර දාන්න ඕන ප්‍රමාණය ඉතාම අඩුයි. සාමාන්‍ය වගේ නියඟයක් නම් ඉන්න ගොක් වෙලාවට මේ ජූලි වගේ කාලවල තමයි පොඩි අඩුවක් තියෙන්නේ. ඒ කාලේ අගෝස්තු ජූලි අගෝස්තු සාමාන්‍යයෙන් තමයි හොටස් පීරියඩ් එකේ ඒ කාලේට සාමාන්‍යට වතුර දාන්න පුළුවන්. ඒරෙන හොඳ තත්ත්වයක් තමයි මෙහි තියෙන වගාවට මේ ඕක්ලන්ඩ් මේ ඒතෝ දීර්ඝකාලීන සැලස්මෝල් තමයි තියෙන්නේ මේ භෝග වගා කරනකොට ඒක මේ බිම කොටස් වලට බෙදා ගන්න ඕනේ අපි කොයි හරියද කෙටි කාලීන භෝග අපි කෙටි කාලීන භෝග කියලා කියගත්තොත් ඔය early spring crops එහෙම නැත්නම් සලාද නිවිති peas turnip beet radish ඔය වගේ දේවල් ගත්තොත් ඒවා ටිකක් කෙටි කාලීන දැන් radish වගේවා දවස් 25 තියෙන් ගලවන්න ඕනේ නමුත් අපි ගත්තොත් pumpkin එහෙම නැත්නම් කරවිල ඔයගේ දේවල් යනවා අගෝස්තු සැප්තැම්බර් වෙනකන් දිගට යන crop. ඒක දීර්ඝකාලීන භෝග. ඒතකොට මේ දෙකම එක ගුඩිය වගා ගත්තොත් අර එක crop එකකින් අනිත් crop එකට බාධා කරනවා. අපි හිතමු මෑ එහෙම නැත්නම් බෝන්චි ගත්තොත් ඒවා අර අනිත් crops වල ඇතිල වැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරව ගලවනකොට ඒවැ මුල් කැඩෙන්න පුළුවන්. ඒ නිසා අපි ඕවා වෙනස් කොටස් වශයෙන් අපි කොටස් වලට බෙදලා ඒ තැන් තැන් වල ඒවා කෙටි කාලීන දීර්ඝකාලීන උස්සාක මිතිසාක ඒ වගේ වෙන් වෙන් තැන් වල හිටවන්න ඕනේ. ඊට පස්සේ මේ අපිට ඒවයි ඒක රෙකෝඩ් එකක් තියාගන්නත් වෙනවා. මොකද මේ අපි එකම භෝගයක් එකම ස්ථානයේ අවුරුදු ගාණක් දැම්මුතින් නොඑක් ප්‍රශ්න එනවා. අපි ඒ නිසා අපි එකට කියනවා මේ crop rotation එකක් නැත්නම් භෝග මාරුවක් කරන්න ඕනේ මේ අවුරුද්දින් අවුරුද්ද. අපි දැන් මේ අවුරුද්දේ මේ ස්ථානයේ බීට් වුණා ලබන අවුරුද්දේ බීට් නෙමෙයි දාන්න වෙනින් වෙනින් crop එක. ඒක අපි ඒ නිසා අපි අපේ ඩාරිය හරි කොහෙද ලියලා තියා ගන්න. ඒකට අපි ඒක මාරු කරන්න පුළුවන්. මොකද අපි තවත් උතර තියෙන ප්‍රශ්නයක් තමයි සමහර භෝග වර්ග තියෙනවා පොළොව මතු පිට තියෙන නිව්ට්‍රියන්ට් සමයි ඒව ගන්න. නමුත් සමහර ඒවා තියෙනවා මේ පස හුඟක් යට තියෙන නිව්ට්‍රියන්ට් සමයි ඒව ඇබ්සෝබ් කරනවා. එතකොට මේ එක දිගට මේවා ඒ ස්ථානයෙන් ලැබුවොත් අර දිග මේ යටින්ම පෝෂණ ද්‍රව්‍ය ගන්න බෝග දිගටම එකද රැවෙකෝ අර යට තියෙන පස්තරය ඔක්කොම නිසරු වෙයි. උඩින් පාංශු පෝෂණ ද්‍රව්‍ය ලබා ගන්න බෝග දිගටම එක දැන් දැම්මොත් ඒතර ඒ තැන්වල පස උඩ තට්ටුව නිසරු වෙනවා. එතකොට ඕක බැලන්ස් කරන්න වෙනවා. ඒ නිසා අපි අවුරුද්දෙන් අවුරුද්ද එක එක ක්‍රොප්ස් වර්ග මාර්ග වෙනවා. ඒ කියන්නේ අපි ගත්ත තවත් එකක් තමයි රණිල බෝග. රණිල බෝග කියන්නේ මේ ඒ රණිල බෝග වලට පුළුවන් රණිල බෝග වල මූල වල තියෙන මූල ගැටිති root nodules. ඒව ඇතුලේ ඉන්න බැක්ටීරියා. ඒ බැක්ටීරියා වලට පුළුවන් වායුගෝලීය නයිට්‍රජන් තිර කරන්න පසෙ. එතකොට ඒ නිසා එවැනි ලෙගියුම් ක්‍රොප් එකක් පස ඉතිවුවොතින් ඒ පස නයිට්‍රජන් හොඳ නයිට්‍රජන් වැඩි පසක් වෙනවා. එතකොට අපිට පුළුවන් දෙවෙනි කන්නේදී ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ ඊළඟ සීසන් එකදී අපිට පුළුවන් නයිට්‍රජන් වැඩිපුර අවශ්‍ය ඔය පලා වර්ග ෘතු කළ හරි මුකුණ වෙන්න හරි එහෙම නැත්නම් සලාද වර්ගය වගේ පොළ භෝගයක් දාන්න පුළුවන්. ඒවට නයිට්‍රජන් ගොඩක් අවශ්‍යයි. ඊළඟට ආයිත් පාරක් නැත්නම් බෝංචි වවන්න පුළුවන්. දැන් මට්ටක්කා, කරවිල, පතෝල වගේවත් මෙහෙවනවනේ කට්ටිය. සමහර චීන ගෙවල් උඟක් මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ හරියට මේ පතෝල, කරවිල, වැටකොළු ඒගොල්ලෝ හරි සතුටවනවා. ඒවට හරියට අවශ්‍යයි මේ ඕර්ගනික් මැනුවර්. මේ කාබනික පෝර ද්‍රව්‍ය කොම්පෝස්ට් හරි ගොමපෝර හරි අස්පෝර හරි ඒව දැම්මහම විශාල මට මතකයි ගිය සීසන් එකේ මේ අපේ ඉන්නවා තව එකක් රජෙක් කෙනෙක් කිසිං කියලා ගියා දාන හුඟක් අස්පෝර. අස්පෝර දැම්මහම මේ බීට් ඇදිලා තිබුණා නිකන් ගහන කොළ වගේ. ඒ නිසා මේ ඒවට හරියට ඕනේ මේ කාබනික පෝර. විශේෂයෙන් කරවිල, පතෝල, වැටකොළු ඒවලට කාබනික ද්‍රව්‍ය නැත්තම් ඊපස්සේ හිටෙව්ව කොච්චර සරුණත් ඒකේ මේ හරියට හැදින්නේ. ඒ නිසා අර දැන් අපි අර වගේ වෙන් කළා කියන්නේ ෂෝට් ඩියුරේෂන් ක්‍රොප්, ලොන්ග් ඩියුරේෂන් ක්‍රොප් ඒ වගේ ඊළඟට උස මේවා මිටිය මෙව්වා අපිට අපි ඒවට ආෆ්ටර් කෙයාර් ඔපරේෂන් ඔක්කොම ලේසියි ඒවට. ඒවට වතුර දාන්න, වල් මර්ධනයට නැත්නම් ඒගොඩේ ඔක්කොම ළඟ ළඟ හිටියොතින් එකිනෙකට සාර්ථක කරන්න ගියාම සමහර ඒවට ඒකෙන් මුල් කැඩෙන්න පුළුවන්, අතු කැඩෙන්න පුළුවන්, ඒ වගේ හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ඔපරේෂන් කරන එකනට තමයි. ඒ නිසා ඒ සැලසුම් සහගතව ඒවා හරි ගස්සන්න ඕනේ. මේ ප්ලාන්ටින් බොක්සස් හරි එහෙම නැත්නම් පාත්‍රි හරි ඒක වෙනේම හිතවන්න ඕනේ. ඊළඟට පළතුරු වවනවා නම් ඒ පළතුරු මොකද හැම එළවලු ක්‍රොප් එකකටම තියෙන්න ඕන හොඳට ඩිරෙක්ට් සන්ලයිට්. ඍජු වැටෙන ආලෝකය දවසේ වැඩි කාලයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගස් කහපාට වෙනවා. එතන ගියාම ඒවට ලිඩර මේ උඹක් වෙස්ට ප්‍රොබ්ලම් ඇති වෙනවා. උස යනවා උඹක්. ඒ වගේ ඊටන පළතා වැඩි වෙනවා. ඒ වගේ ප්‍රශ්නින්ද ඒවට වෙනම තැනක් තියෙනවා. පළතුරු අපිට දාන්න පුළුවන් වත් ඒක පැත්තක ඉරු එළිය වැටෙන දිශාව අනුව තීරණය කරන්න. ඒ කියන්නේ ඉරු එළිය ගස් දිගේ යන විදිහට අනිත් ඒවට බලපෑ සේවන ලැබෙන්නේ නැති වෙන විදිහට ප්ලෑන් කරලා හිතවන්න කරන්න. අන්නේම තමයි ප්ලෑනින් වලදී වැදගත් වෙන්නේ. රෙකෝඩ්ස් තියාගන්න එකයි ওই විදිහට සැලසුම් ගතව ගියතෝ ගාව ආරම්භ කරන එක.
ඉතින් අද දවසේ ත්‍රිමවිතන මහතා ඔබ අපිට ඉතාමත් හරවත් රසවත් කරුණු ගොඩක් පැහැදිලි කරා. ඇත්තටම මේ හැම කෙනාටම අම්මල තාත්තලට විතරක් නෙවෙයි දරුවෝ පිටේ මුළු පවුලම ගිහිල්ලා ගෙවතුව ගාව කරත් මං හිතන්නේ ඒන් කායික විතරක් නෙවෙයි ලොකු මානසික වර්ධනයකුත් ලැබේ කියලා. ඉතින් ඔබගේ ඉතා වටිනා කාලය අප වෙනින් වැය කරලා අප සමග ජන්ම භූමි ගුවන්විදුලි වැඩසටහනට සහභාගි වුණු ඔබට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබ අවසන් වශයෙන් මේ අහන් ඉන්න අසන්නන්ට දෙන පණිවිඩය මොකක්ද?
මම ඔබට කියන්න කැමති ඔබේ ගෙදර යම් කිසි ඉඩක් තියෙනවා නම් ඒ ඉඩ ප්‍රමාණය උපරිම විදියට ප්‍රයෝජනට ගැනීමෙන් ඔබට ආර්ථික වාසි වගේම මානසිකවත් ශාරීරිකවත් වෙනුත් සෞඛ්‍ය සම්පන්න විදියට ඔබට සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඔබ එළවලු වගාව පළතුරු වගාව ඔබේ ගෙවත්තේ ආරම්භ කරොතින් එයින් ඔබට ලැබෙන සින මානසික සාණය කියා නිම කරන්න බෑ. ඒ නිසා ඔබ පුළුවන් උපරිම ප්‍රමාණය මම දැකලා තියෙනවා මේ සමහර ඔය චීන ගෙවල් වල සමහරු ඉන්නේ අපාර්ට්මන්ට් වල. අපාර්ට්මන්ට් වල බැල්කනි වල ගිටන් පෝච්ච වල කරවිල වල ලස්සන්ට වාර දෙනවා මම දැක්ක. එනිසා ඒවායින් තියෙන තෘප්තිය හරි ඉහළයි. අදම ඔබ තීරණය කරොතින් ඔබට පමණක් නෙමෙයි ඔබේ පවුලේ හැම දෙනාටත් සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ගත කිරීමට වගාව ජීවිතව ගාව ආරම්භ කරන්න කියලා මම ඔබ සැමට කියන්න මම කැමතියි. ඒ නිසා ඒ ආරම්භ කරන්න අපි ඕනම උදව්ව දෙන්න ඕන වෙලාවක ලෑස්ති කියලා කියන්න මම කැමතියි.
ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් සමග සහභාගී වුණාට ඔබතුමාට ආයුබෝවන් කියා අපි ඔබට ආශිර්වාද පතනවා.
ආයුබෝවන්.
ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් සංවිධානය කරන හෙළ මිහිර සංස්කෘතික සංදර්ශනය 2023 මෙවර වර්ෂයේදීත් ඉතා උත්කර්ෂවත් විදිහට සමරන්න සියල්ල සූදානම්. ශ්‍රී ලාංකික හිතමිතුරන්ගේ වගේම ශ්‍රී ලාංකික දූපුතුන්ගේ ගායන වාදන නර්තන හැකියාවන් දැකගන්න අපේකම අත්විඳින්න අපේ මිනිසුන් එක්ක එකතු වෙන්න එදාට ඔබේ වෙලාව වෙන් කරගන්න. 2023 මැයි මස 13 වෙනි සෙනසුරාදා හවස 6:30ට ඇවෙන්ඩේල් කොලේජ් ඔඩිටෝරියම් එකේදී තමයි මේ උත්සවය සමරන්න සූදානම් කරලා තියෙන්නේ. usla.oakland.net.nz කියන අපේ වෙබ් අඩවියට පිවිසුනොත් ඔබට පුළුවන් මේ සඳහා ලබා දෙන ටිකට් පත් ඒ වායේ මිල ගණන් මේ සියල්ලම දැනගන්න. ඒත් එක්කම මතක් කිරීමක් කරන්න ඕනේ පසුගිය වතාවේ වගේම මෙවරත් මේ හෙළ මිහිරෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවේ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඖෂධ සඳහා පරිත්‍යාග කිරීමට නියමිතයි. ඉතින් නැවතත් මතක් කරනවා වෙලාව වෙන් කරගන්න මැයි මස 13 වෙනි සෙනසුරාදා හවස 6:30ට ඇවෙන්ඩේල් කොලේජ් ඔඩිටෝරියම් එකේදී.
උනිලක්ෂි, ඒ වගේම අපිට කියන්න ඕන මේ වෙලාවේදී මේ අහන් එන අසන්නන්ට ඔබට හෙළ මෙහෙර සංස්කෘතික ප්‍රාසංගයට සහභාගී වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, නමුත් ආර්ථික බාධක ඔස්සේ ඔබට ඒ සඳහා ටිකට් පටක් මිලදී ගැනීමේ හැකියාවක් නැත්නම් කරුණාකර uslahelpline@gmail.com එකට ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. අප ඔබට ටිකට් පතක් ලබා දීමට කටයුතු සූදානම් කරන්න. මේ සඳහා ඔබට සහයෝගය දෙන උස්ලා හෙල්ප්ලයින් එකේ මෙම්බර්ස්ට අප මේ අවස්ථාවේදී අපගේ ස්තුතිය පුද කර සිටිනවා.
අපි දැන් අපගේ සවන් යොමු කරමු කෘෂිකර්මයෙන් අප රට ශස්ත්‍රීක කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන.
රකුමට දේශයට ඕනෑ රජෙක් පන්ඩු මහවිරු පන්ඩු කැලෑව රක්නට ඇලේට ඕනෑ රජෙක් පන්ඩු මහවිරු පන්ඩු කොයිකම් කරනට ගොවියට ඕනෑ රජෙක් පන්ඩු මහවිරු පන්ඩු මිනිසුන් රක්නට අපහත ඕනෑ රජෙක් පන්ඩු මහවිරු පන්ඩු දේශය රැකුමට දේශයට ඕනෑ රජෙක් පන්ඩු මහවිරු පන්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජෙක් පන්ඩු මහවිරු පන්ඩු කොයිකම් කරන්නට ගොවියට ඕනෑ රජෙක් පන්ඩු මහවිරු පන්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජෙක් රජෙක්
අනුරාධපුර රාජධානියේ මුල්ම පාලකයා තමයි පණ්ඩුකාභය රජතුමා.
අනුරාධපුර නගරයේ සැලසුම් සහගත නගරයක් බවට පත් කරන නිර්මාණකරුව තමයි ඔහු. පණ්ඩුවාසදේව රජතුමාටත් බද්දකච්චානා කුමාරිකාටත් පුතාල 10 දෙනෙක් හිටියා. ඒ වගේම ලස්සන දියණියක් හිටියා. ඒ දියණිය ඉපදුනට පස්සේදී උපන් වෙලාව බලපු මුල්ම නැකත් කරුවන් අරුම පුදුම අනාවැකියක් කියනවා. මොකද්ද අනාවැකිය? කවදා හරි මේ චිත්‍ර කුමරියට පුතෙක් ඉපදුනොත් ඒ පුතා මාමාවරුන් 10 දෙනාම මරලා ලංකාවේ රාජත්වයට පත් වෙනවා කියලා. කොච්චර රජකමට බලයට ආස කරාද කිව්වොත් මේ සහෝදරයන් පිරිස ඔවුන්ගේ නැගණිය මේ චිත්‍ර කුමරිය උපන්ගේම මරලා දාලා නැති කරන්න තමයි සැලසුම් කරගත්තේ. කවුරු කොහොම මේ දේ සැලසුම් කරත් චිත්‍ර කුමරිය උපන්ගේම මරලා දාන්න හැදුවත් චිත්‍ර කුමරියටත් ආදරය කරන සහෝදරයෝ හිටියා. ඔවුන් කිව්වා නෑ චිත්‍ර කුමරිය මරන්න එපා. අපි එයාට විවාහ වෙන්න නොදී බලාගමු. කාලයක් යනකොට තරුණ වයසට පත් වෙද්දී චිත්‍රා කුමරිය හරිම ලස්සන කුමාරිකාවක් බවට පත් වුණා. බොහෝ පොත්පත්වල ලියලා තියෙන විදිහට ශ්‍රී ලංකාවේ හිටපු ලස්සනම කුමාරිකාවන් දෙදෙනෙක් තමයි චිත්‍රා කුමරිය සහ ඔහුගේ මව බද්දකච්චානා කුමාරිකාව. මේ චිත්‍රා කුමරිය කොච්චර ලස්සනද කියලා කිව්වොතින් කවුරු හරි තරුණයෙක් එය දැක්කොත් ඒ තරුණයා උන් මාදිර පත් වෙනවා කියන එකයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ තරමටම චිත්‍රා කුමරිය ලස්සනයි. ඒ නිසාම තමයි ඇයට උන්මාද චිත්‍රා කියලා නම පටබැඳුනේ.
ඕ ක්‍රිෂාන් වා කිව්වා වගේ මේ චිත්‍රා කුමාරිය කාලයත් එක්ක තාම ලස්සන යෞවනයක් බවට පත් වුණා. ඉතින් මේ චිත්‍රා කුමාරගේ අයියලා කල්පනා කරා කොහොමද දැන් මේ තමන්ගේ නංගිව පරිස්සම් කරගන්නේ කියලා. ඒගොල්ලන් හිතුවා නංගිව එක්ටම් ගියක හිර කරලා තියාගෙන කිසිම කෙනෙක් එන්න බැරි වෙන පරිස්සම් කරගන්න. ඉතින් මේ එක්ටම් ගියේ හැදුවේ රජතුමාගේ නිදාගන්න කාමරේ. ඒ කියන්නේ රජතුමාගේ නිදර කාමරේ බිත්තියකට අල්ලලා දොරක් හදලා ඒ දොරෙන් මේ ඉතා උස තැඹකට සම්බන්ධ කරලා ඉතාම ආරක්ෂාකාරී විදියට උස එක්ටම් ගියක් හැදුවා. කාමර කිසිම දෙයක් නෑ මේකේ. බිත්තියෙන් තමයි දොර තියෙන්නේ. කාට හරි මේ එක්ටම් ගේට යන්න ඕනේ නම් යන්න වෙන්නේ රජතුමාගේ නිදර කාමරය හරහා. ඒ වගේම මේ කුමාරිගේ ආරක්ෂාවට, ඒ කියන්නේ කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි වෙන්න දාලා හිටියා මුරකාරයෝ දෙන්නේ. ඒ දෙන්න තමයි චිත්තරාජසා කාලවේල කියන්නේ. පැය 24ම මේ දෙන්න මුර සේවයේ යෙදිලා හිටියා. මේ කාලය තුල චිත්‍රා කුමාරිට දරුවෙක් ලැබෙන ලක්ෂණ පහළ වුණා. ඉතින් මේ සහෝදරයෝ කරේ මොකද්ද? ඒගොල්ලන් සැක කරා මේ චිත්‍රරාජ සහ කාලවේල කියන දෙන්න තමයි මේකට හේතුව කියලා. ඔවුන් ඒ දෙන්නව මරලා දැම්මා. ඊට පස්සේ තීරණය කළා චිත්‍ර කුමාරිව මරන්න. නමුත් එයාට ආදරය කරන සහෝදරයෝ දෙන්න කිව්වා නැහැ, අපි නංගිව මරන්නේ නැතුව එයාට පුතෙක් ලැබුණොත් අපි එයාව මරමු. එහෙම නැත්තම් දුවෙක් ලැබුණොත් ඒක කිසිම ගැටලුවක් නෑ කියලා. ඉතින් මේ විදිහට චිත්‍රා කුමාරට ජීවත් වීමේ වරම ලැබුණා. මේ කාලය තුලදී තමයි චිත්‍රා කුමරිගේ මව එනම් බද්දකච්චනා දේවියගේ සහෝදරේ මේ කාලේ දීඝවාපිය ජනාවාසයක් ආරම්භ කරලා තිබුණා. ඒ සහෝදරයාගේ පුතා තමයි දීඝගාමිනී කුමාරයා කියන්නේ. එයාට ආරංචි වුණා මෙපමණ ලස්සනයි කියලා චිත්‍රා කුමාරිව බලන්න. එයා ඒ නිසා රජමාලිගාවේ සේවයට ආවා. එහෙම ඇවිල්ලා ඉතාම දක්ෂ ලෙස වැඩ කරලා හැමෝගෙම හිත දිනා ගත්තා. දවසක් රජතුමයි බිසවයි ගමනක් යන්න ගියා. ඒ යන වෙලාවේ මේ දීඝගාමිනී කුමාරයාට තමයි යතුරු බාර දීලා ගියේ. මොකද තමන්ට ඉන්න විශ්වාසවන්ත පුද්ගලයා දීඝගාමිනී කුමාරයා නිසා. ඒත් ඒ යතුරු කැරැල්ලේ එක්ටැම්ගේ යතුරු නම් තිබුණේ නැහැ. ඉතින් මේ දීඝගාමිනී කුමාරයා රජතුමාගේ කාමරයේ යතුරු සිදුරෙන් බැලුවා චිත්‍රා කුමාරිව පේනවද කියලා. හරියට මේ ඒ වෙලාවේ චිත්‍රා කුමාරිත් ඇවිල්ලා හිටපු නිසා දෙන්නට දෙන්න දෙක ගන්න හම්බ වුණා. ඉන්පසු දෙන්න ආදරෙන් බැඳුණු බවත්, පසුව චිත්‍රා කුමාරට දරුවෙක් ලැබුණු බවත් සඳහන් වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් පොතපතේ සඳහන් වෙන්නේ නැහැ දීඝගාමිනී කුමාරයා කොහොමද මේ එක්ටම්ගේ ඇතුළට ගියේ කියලා. නමුත් ඒ කාලේ තිබිච්ච උමං මාර්ගවලින් කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ.
කොහොම තමයි දීඝගාමිනී කුමාරයාගේ උන්මාද චිත්‍රාගේ ආදර කතන්දරය ඇති වුණේ. දැන් උන්මාද චිත්‍රා කුමාරය
මව් පදවිය අපේක්ෂාවෙන් සිටින මොහොතක දීර්ඝගාමිනී ගැන කිසි විස්තරයක් ඇයට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඉතාමත්ම දුකෙන් ඇය එක්තැම්ගේ කාලය ගත කරා ඇයගේ දරුවා ලැබෙනකම්. චිත්‍රකේ ප්‍රේම වෘතාන්තයේ පළවෙනි කොටස ඉවර වුණේ. ඉතින් ඔබටත් ඒ වගේම අත්දැකීමක් තිබුණා නම් අපි හිතනවා අපි විශ්වාස කරනවා මේ ගීතයත් සමග ඔබ ඒ අතීතයට ගියා කියලා. නමුත් උන්මාද චිත්‍රකේ දීර්ඝගාමිනීගේ කතාවේ ඉතුරු කොටස නම් අපි හිතන තරම් සුන්දර නැහැ.
ඕ ක්‍රිෂාන්, ඇත්තෙන්ම කාලයාගේ ඇවෑමෙන් චිත්‍රා කුමරියට කිරිකැටි කුමරෙක් ලැබුණා. රටවැසියන්ගේ සේවක සේවිකාවන්ගේ හැම දෙනාගේම සිහිනය වුණේ මේ කුමරු අනාගතයේ රජ වෙනව දකින්න. කුමරුගේ වාසනාවකට දොරමඩලාව ගමේ ගම් ප්‍රධානියාගේ භාර්යාවටත් නියුන් දරූපතක් සිදු වුණේ මේ කාලෙමයි. බොහොම රහසිගතව උපක්‍රමශීලීව සියලු දෙනාගේම සහයෝගයත් එක්ක මේ චිත්‍රා කුමරිගේ පුත් කුමරු ගම් ප්‍රධානියාගේ දියණියත් එක්ක හුවමාරු කරගත්තා. ඒ පුංචි කුමාරයාගේ ජීවිතේ බේරුණා. කාලයාගේ ඇවෑමෙන් අවුරුදු 7ක් ගිය තැන මේ පුංචි පුත් කුමරු දොරමඩලාව ගමේ රහසිගතව ජීවත් වෙන බව චිත්‍රා කුමරිගේ සහෝදරයන් දැනගන්නවා. ඉන්පසු ඔවුන් රාජපුරුෂයන් පිටත් කර යවනවා ගමේ සිටින සියලුම සමවයස් ළමයින්ව මරා දමන්න කියලා. මේ කුමාරයාගේ වාසනාවකට එදා ඔහු දියකෙලියට ගියේ තරමක් පරක්කු වෙලා. කුමාරයා ඈතදිම දැක්කා රාජපුරුෂය එනවා. ඇඳුන් පිටින්ම වතුරට පැනලා ගස් බෙණයක සැඟුණා. රාජපුරුෂයෝ ඇඳුම් ටික ගණන් කරලා ඒහා සමානවම
ළමයි පිරිසක් මරා දැමුවා.
හොඳ වෙලාවට තමයි කුමාරයා ඇඳුම් ඇඳන් හිටියේ. ඉතින් ඔන්න ওই විදියට කාලය ගත වෙලා ගියා. අවුරුදු 11ක් ගියතර නැවතත් චිත්‍රා කුමාරියගේ සහෝදරයන්ට ආරංචි වුණා පණ්ඩුකාභය කුමරු තවමත් ජීවතුන් අතර කියලා. මේ වතාවෙත් ඔවුන් යුද සේනාවක් එවවා ගම්නියම් ගම් කර කොහොම හරි මොහුව මරා දමන්න කි. හමුදාව එනකොට පණ්ඩුකාභය කුමරු ගොවිපලක සිට තමන්ගේ ගෙදරට දුවගෙන ගියා. හැබැයි හමුදාව දැක්කා මොහු ඒ ගෙදරට දුවගෙන යනවා. ගෙදර හිටපු ගමේ ප්‍රධානියා දැක්කා හමුදාව ඔවුන්ගේ ගෙදරට එන විත්තිය. ඔහු කළේ මොකද්ද? ඔහු පණ්ඩුකාභය කුමරුව ගෙදර හැංගුවා. හංගල තමන්ගේ ළමයා තමන්ගේ ළමයට කිව්ව හමුදාව දිසාවට දුවන්න කියලා. හමුදාව හිතුව මේ එන්නේ අර දුවපු ළමයා කියලා ඔවුන් ඒ ළමයව එතනම මරා දැම්මා. ඒ වගේම ගොයිපලේ හිටපු සියලුම ළමයිනුත් මරා දැම්මා. බලන්න ඒ ගමේ හිටපු ප්‍රධානියා තමන්ගේ රට ජාතිය වෙනුවෙන් තමන්ගේ පුතා බිලි දීලා පණ්ඩුකාභය කුමරු බේරගත්ත විදිය. ඔන්න ඔහොම තමයි පණ්ඩුකාභය කුමාරයාගේ ජීවිතේ නැවතත් බේරුණේ.
දැටි ජීවිතාවදානම අවබෝධ කරගත් ගම් ප්‍රධානියා පණ්ඩුකාභය කුමරු රහසිගතවම දොරමඩලාව ගමෙන් පිටවන් කරලා යැව්වා. ඉන්පසු පණ්ඩුකාභය කුමරු කුරුණෑගල ප්‍රදේශයේ පණ්ඩුල බ්‍රාහ්මණයාගෙන් සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. ඉන්පසු අවුරුදු 16 දී මාමාවරු 8 දෙනෙක් මරලා ශ්‍රී ලංකාවේ රජබවට පත් වෙනවා. මේ කුමාරයා ඉපදෙන්න ඉස්සෙල්ලා කියපු අර අනාවැකිය ඒ විදියටම සිද්ධ වුණා. පසු කාලීනව මේ රජතුමා ස්වර්ණපාලී කුමරිය ආවාහ විවාහ කරගෙන අවුරුදු 70ක් වගේ දීර්ඝ කාලයක් රජකම් කළා.
යන්න එන්න සැරි සරන්න පඩු අබා කතාව සුව මුල්ල සිට අගට මෙන්න බත්‍ර කච යන්න කුමරි පඩු වස්තු රජ මහෙසි කවි වද පි කුමරුන් දස දෙනකි එකොළොස් වැනි චිත්‍ර දේවි එක්ටම් දෙක දිග ගාමිනීට දාව උපදින කුමරු මැරු මට මාමා වරුන් පැමිණ වැදුගෙට බලන්න කල කුමරිය කිචිත ළඟ කුමරු නොව කුමරයෙක් ලැබුණ චිත්‍රවට මාරක අපලයි මාමා වරු දස දෙන හට දස දිසෙන පිරිවරගෙන තැනින මරතු කුචි කොළු ගැටවිය කෙලින කුමරු කස් වෙනයක සංගව නරඹනි හඬව හඬපින් මිතුරුලය දැතතගෙන සිතමි
මෞදුන මම සුරකිමි මෞදුනේ උරුමයට කැමති
සුරතින සිපත දරාගෙන අදිට නගෙන ගිය සිංහ නද පතුරව මිනල ජය ගනිමින්
අසිපතේ තැවරුනේ ප්‍රේමයයි උන්මාදිනියේ
විදියට තමයි උන්මාද චිත්‍රගේ දීර්ඝගාමිනීගේ ප්‍රේම වෘතාන්තය පණ්ඩු කාව්‍ය රජුගේ ස්වර්ණපාලි කුමරියගේ ආදර කතාවට පත් වුණේ.
කුඩා දූලා පුතාලට තරුණ තරුණියන්ට බාල මහලු හැම දෙනාටම ඔබගේ දස්කම් විස්කම් ඉදිරිපත් කරන්න ඔබ සඳහා අපි කාලය වෙන් කරලා තියෙනවා. ඔබලාගේ කවි සින්දු, නිසදැස්, කෙටි කතා, ඒ වගේම හරවත් තොරතුරු නොවරදවාම අපට ලබා දෙන්න. ඒ සඳහා අපිට ඊමේල් කරන්න secretaryusla17@gmail.com ඊමේල් එකට.
අපි දැන් අද දවසේ කතා කළා අපේ ගෙවත්ත සකස් කරගන්නේ කොහොමද කියන මේ කරුණු කාරණා. අපේ දැනුම පොතට යමක්නේ අපි අද එකතු කළේ. ඉතින් බදාදා ජන්මභූමි වැඩසටහනේ අවසන් භාගයට තමයි අද අපි දැන් මේ පැමිණලා තියෙන්නේ. ජන්මභූමි වැඩසටහනේ අවසන් භාගය විතරක් නෙමෙයි 2023 වර්ෂයේ අවසන් භාගය තමයි අපි දැන් මේ ආරම්භ කළා තියෙන්නේ එළඹෙන නොවැම්බර් මාසයත් එක්ක. ඉතින් එහෙමනම් දැන් ජන්මභූමි බදාදා වැඩසටහන සූදානම් තවත් මියුරු සංගීතයක් මියුරු ගීතයක් ඔබ වෙනුවෙන් අසන්නට අවස්ථාව ලබා දෙන්න.
ගන්න නම් තරේ අතම
දැන් සූදානම් වෙන්නේ අපි තවත් විශේෂ නිවේදනයක් පිළිබඳව දැනගන්න.
අද ජන්ම භූමියට වෙන් කරන කාලය අවසානයට ළඟා වෙනවා. අද මම ඔබට කියන්න බලාපොරොත්තු වුණේ එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් ඉදිරියට කිරීමට නියමිත වැදගත් කාරණා දෙකක්. නැවත මතක් කිරීමක් හැටියට සීනියර් සිටිසන් ට්‍රිප් 2023 ඔක්තෝම්බර් 28 වන සෙනසුරාදා කරකර ක්‍රිස්තියන් කැම්ප් එකේ තිබෙන බව දන්වා සිටි. End of the year get together 2023 December 3 සවස 3 සිට රාත්‍රී 9 දක්වා සෙන් ජෝන්ස් හිදී පැවැත්වේ. ඉදිරියට තවත් විස්තර දැනුම් දීමට බලාපොරොත්තු වෙමි. ඔබ සැමට සුබ දවසක්. නැවත හමු වෙමු. මම ඉනෝකා ඉමිය මොහොට්ටිගේ.
ඔව්. ඉතින් මතකයිනේ එහෙනම් 2023 වර්ෂය අවසානයේ අපි ඔබේ විනෝදාස්වාදය තකා ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට හමුවීමට තෝතැන්නක් විදිහටත් මේ සීනියර් සිටිසන් ට්‍රිප් එක ඒ වගේම එන්ඩ් ඔෆ් ඉයර් ගෙට් ටුගෙදර් එක අපි ලෑස්ති කරලා තියෙනවා. එහෙමනම් ඒ සඳහා සහභාගී වෙන්න නැවතත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් ඔබ සියලුම දෙනාට අපේ ශ්‍රී ලාංකික ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා. එහෙමනම් ඔබත් එක්ක සම්බන්ධ වෙලා සිටිය මම නිලක්ෂි ලෙනෝරා ඔබ සියලුම දෙනාට සුබ දවසක්.
Yeah. Listen on planetaudio.org.